වහන්සේට ගජදීර මැතිතුමා ඊටපතම ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසෙන් පැමිණේ.
අරු ගජදීර මැතිතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙම පාර්ලිමේන්තුවේ අපේ යුගයේ අපට ආදර්ශයක් සපයමින් ක්‍රියා කළ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ වෙනුවෙන් ශෝකය පළකරන මේ අවස්ථාවේ පෞද්ගලිකව මගෙත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ශෝකය එක් කරන්න කැමතියි. රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ දීර්ඝ දේශපාලන ජීවිතය පිළිබඳ හුඟක් කතා මේ ස්ථානයේදී කියවුණා. මම කියන්න කැමතියි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ලාංකීය දේශපාලනයට ඇවිත් වමේ කඳවුරේ දේශපාලකයෙක් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පෙර ඔහු බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වයේ දරපු කෙනෙක්. ඒ බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකත්වය දරද්දී ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ පිළිබඳ එතුමා තුළ තිබුණ පුරුල් අවබෝධය, අධිරාජ්‍ය විරෝධී අරගල පිළිබඳ එතුමාට තිබුණු දැනුවත්කම, ඇත්ත වශයෙන්ම එතුමා මේ වමට එක් කළා වගේම එතුමාගේ ඉතිහාසයෙන් මම අහලා තියෙනවා එතුමා යුද්ධෙන් පස්සේ ලෝපුරා ගුණනැගුණු ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ ව්‍යාපාරයේ සමාජිකත්වයේ දරාගෙන බ්‍රිතාන්‍යයේ ශිෂ්‍යෙක් විදියට පළවෙනි ජගත් තරුණවල ව්‍යානාවේ තිබුණේ ඒකට සහභාගී වූ කෙනෙක් ලාංකීය තරුණයන් නියෝජනය කරමින්. ඒ නිසා එතුමාගේ ජීවිතයේ පුරා තිබුණු වාමවාදී හැඟීම්, ඒ වගේම වමෙන් ලැබපු සංයමය, වමෙන් ලැබපු විනය හික්මීම එතුමාගේ චරිතය තුළ අපි දැක්කා. 1960 මාර්තු මැතිවරණේ අපේ පක්ෂයේ එතුමා ගැන නිතර කතා කරනවා. එතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමා ඒ තුළින් තමයි අවස්ථාව ලැබුවේ. එතුමා බ්‍රිතාන්‍ය ඉඳලා ඇවිත් තමයි ඒ මැතිවරණ ලංකාවේ දේශපාලනයට හම්බෙන් සම්බන්ධ වෙන්නේ. එදා සිට එතුමා ප්‍රගතිශීලී ව්‍යාපාරයේ වගකීම් දරාගෙන පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් දේශපාලන හේතු මතම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර කිව්ව වගේ රාජ්‍ය නායකව ගණනක් සමග අමාත්‍ය ධූර නියෝජ්‍ය අමාත්‍ය ධූර රාශියක් දරාගෙන අපේ රටේ මහත් සේවයක් කරා. මම එතුමාගේ චරිතය දැකපු විශේෂ ලක්ෂණයක් තමයි දේශපාලන ഘോഷාකාරීත්වයට වඩා සංයමයෙන් විනයානුකූලව අදිටන් සීලියව වැඩ කරපු කාර්යශූර නායකයෙක්. මට අවස්ථාවක් ලැබුණා නියෝජ්‍ය කතානායකතුමනි අර රාජ්‍ය සේවා කොමිෂන් සභාව දුර්ලභ වූ අවස්ථාවේ එහි කටයුතු කැබිනට් මණ්ඩලයට පැවරුවා. ඒ කැබිනට් මණ්ඩලයේදී ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න අනුකමිටුවක් පත් කරා. ඒ අනුකමිටුවේ සභාපතිත්වයේ දැරුවේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. ඒ අනුකමිටුවේ සමාජිකයෙක් හැටියට මටත් කටයුතු කරන්න අවස්ථාවක් තිබුණා. ඒ වගේම අපේ පක්ෂයේ එවකට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඩිව් ගුණසේකර මැතිතුමා, අතාවුද සෙනවිරත්න මැතිතුමා ඇතුළු විශේෂම රාජ්‍ය පරිපාලන විෂය සම්බන්ධයෙන් අමාත්‍ය ධූර දරපු වැඩි දෙනෙක් ඒ කමිටුවේ නියෝජනය කරා. මම එතෙන්දි දැකපු දෙයක් තමයි අපි කවුරු ප්‍රමාද වුවත් එතුමා වෙලාවට විල වාඩි වෙලා ඉන්නවා. අපිට වෙලාවකට ලැජ්ජත් හිතෙනවා. වාඩි වෙලා ඉන්නෝ විතරක් නෙවෙයි වැඩේ පටන් අරන් කටයුතු ගණනක් ඉස්සරහට ගිහින් ඒ වගේම ඒ කටයුතු වලදී ඉතාම අපක්ෂපාතීව පුළුල් අවබෝධිකින් දැනුමකින් යුක්තව ඉතාම ඉක්මනින් තමන්ගේ කාර්යභාරයේ වේගෙන් ඉටු කරමින් කටයුතු කරන්න පුළුවන්කම තිබුණු කිසිවෙකුගේ බැඳීමට ලක් නොවී ඍජුව තීරණ ගත්ත නායකයෙක්. කාටවත් කාගෙවත් කේලං අහන්න ඔහුට ඉඩක් තිබුණේ නැහැ. එහෙම අතවසෙම එහෙම ළඟට යන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ මොකද කවුරුවත් කියනේ වැඩි අහන් ඉන්න කෙනෙකුත් නෙවෙයි, වැඩි කතා කරන කෙනෙකුත් නෙවෙයි, හොඳින් වැඩ කරපු කෙනෙක්. හොඳින් වැඩ කරපු කෙනෙක්. ඒ වගේම අපි මෙතෙන්දී කවුරුත් කතා කරා වගේ අවශ්‍ය දේ කතා කරන. ඒ වගේම ඒ කතා කරන දේ තුළ හරයක් තිබෙන. අපට ආදර්ශයක් ගත හැකි නායකයෙක්. මම හිතනවා ඒ වර්ගයේ දේශපාලන පරම්පරාවේ මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ මම දැකපු අවසන් පුරුකයයි කියලා. අපට ආදර්ශයක් ගන්න පුළුවන් අවසන් පුරුකයයි කියලායි මම දකින්නේ. ඒ නිසාම තමයි එතුමාට ඕනම වගකීමක් බාර දෙන්න. එවකට හිටපු රාජ්‍ය නායකයෝ මැලිනුන්. මොකද බලලෝභයක් තියෙනවා කියලා හිතුවනම් කඩුව අතට දෙන්නේ නැහැ. ඒ නිසා වයක්සකක් නැතුව තමන්ගේ වගකීම බාර දීලා යන්න පුළුවන් විශ්වාසයක් එතුමා තුළ තිබුණා. මොකද බලලෝභයේ බලකාමයේ එතුමාලක තිබුණේ නැහැ. ඒ වගේම චරිතය ඇතුලේ ඉතාමත්ම නිර්හංකාරී ස්වභාවයක් තිබුණා. සාමාන්‍ය කෙනෙකු විදිහට තමයි පාර්ලිමේන්තුවෙත් ඇසුරුනේ. වැඩිය කතා නොකරට එක ඉරියව්වකින් ඔහුගේ චරිත ලක්ෂණය, ඔහුගේ හිතවත්කම, ඔහුගේ සමීප බව, ඔහුගේ ඍජු බව ප්‍රකාශ කරන්න ඔහුට හැකියාව තිබුණා. එක ඉරියව්වකින්, එක හිනාවකින්, එක බැල්මකින්. ඒ නිසා මම දකිනවා ඇත්ත වශයෙන්ම අපි කාටත් ආදර්ශයක් ගන්න තිබුණු නායකයෙක්. අපි ආදර්ශයක් ගත්තු නායකයෙක්. ආදර්ශයක් ගත්තු නායකයෙක්. අවශ්‍ය තැනට අවශ්‍ය දේ ඉටු කරන, ඒ වගේම කිසි දවසක කවරම ආකාරයේ හෝ චෝදනාවකට ලක් නොවුණු අමාත්‍යංශ ක්‍රියා කරනකොට මට මතකයි ඒ අමාත්‍යංශ කළමනාකරණයේදී එක වසරක අගමැතිතුමාගේ අමාත්‍යංශ තමයි හොඳම අමාත්‍යංශය. කළමනාකරණය, ඒ කියන්නේ නාස්තිය දූෂණය අඩු කරගෙන වැඩ කරපු හොඳම අමාත්‍යංශය අංකයකට තිබුණේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ අමාත්‍යංශය. ඒ වගේම දෙකට මගේ එකත් ඒ කාලේ තිබුණා. මම කියන්න කැමති මං ඒකෙන් අදහස් කරේ එතුමාගේ ජීවිතේ මේ අනවශ්‍ය බලාපොරොත්තු තිබුණේ නැහැ. අමාත්‍යංශවල පරිපාලනය අතවසෙන්ම හොඳ අධීක්ෂණයකින් යුතුව ඉටු කෙරුවා. එතුමාට කාගේ සීලව නිලධාරීගේ ගෞරවය තිබුණා. ඒවා ක්‍රියාදාමයේ ක්‍රියාවන් තුළින් දිනාගත්තු දේවල්. එසා මම කියනවා ඒ වගේ අපට යුගයට ගැලපෙන තමන්ගේ ප්‍රතිපත්ති මත ඉඳගෙන මේ රටේ ජාතික වශයෙන් අපේ ඔහු නියෝජනය කරපු හැම අමාත්‍යංශයක්ම හරි විදියට මෙහෙවමින්, ඒ වගේම තමන්ට පැවරුණු වගකීම් හරියට ඉටු කරන්න ක්‍රියා කරපු වාමවාදී ආදර්ශමය චරිතයක්. ඒක ස්ථිරසාර අධිචන්ශීලී. ඒ වගේම අපි කාටත් මම හිතන්නේ කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නොතිබුණු චරිත අතර අවසාන භාගයේ මම දැකපු වැදගත්ම චරිතය රත්නසිරි වික්‍රමනායක චරිතයයි කියන එක මම කියනවා. අපිට ඒ වගේම මම සන්තෝෂ වෙනවා අපේ එතුමාගේ පුත්‍රත්වය අපේ පාර්ලිමේන්තුවේ විදුර වික්‍රමනායක මහත්මයා අපිත් එක්ක ඉන්නවා. මට විදුර දැක්කහම තාත්තා මතක් වෙනවා. මොකද රත්නසිරි වික්‍රමනායක මහත්මයා මම දන්නේ නැහැ මම දැකපු කාලෙක අපේ පාර්ලිමේන්තුවට බොහෝ වෙට එනවා සරෙප්පු දෙකක් නැතුව ඉන්නේ. ඒ සාමාන්‍ය ඒක පරිසරයේ හැදියාවෙන් හෝ එතුමාගේ සංයමයෙන් එතුමා යම්කිසි විශ්වාස කරන සරල චාම් ජීවිතය ඇසුරෙන් ලබාගත්තු එක. ඉතින් විදුරගේ තියෙනවා ඒ හුඟක්ේ සමාන ගති ලක්ෂණ. විදුර දැක්කම රත්නසිරි වික්‍රමනායක මහත්මයා සිහිපත් වෙනවා. ඒ නිසා මම අපි ජීවිත කාගේවත් හැමදාම තිබෙන්නේ නැහැ. නමුත් අපි කරන හොඳ නරක සමාජය තුළ ඉතුරු වෙනවා. ඒ කරන හොඳ නරක ගැන තමයි කවුරු අනාගතය ඒව පිළිබඳව තමයි ජීවිත මනින්. ඒසා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අපි අතර නැති වුණත් විශේෂ මම මේ වෙලාව කියන්න කැමති අපේ පක්ෂයේ ලොකු ගෞරවයක් තිබිච්ච නායකයෙක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අපේ පක්ෂ සමග ඉතාමත්ම සමීපව හිටියා. ඩියු ගුණසේකර අපේ පක්ෂ ප්‍රධාන ලේකම්වරයා පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ ඔහු සමග ඉතාම සමීපව සමහර දේශපාලන අදහස් මාරු කරගත්තා. ඔහුට ලොකු ඕනකමක් තිබුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තියෙන යම් යම් කාරණා ඒ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් හැටියට ඒක ශක්තිමත් කරගෙන එක තැනකට ගේන්. ඉතින් ඒ වගේ සමහර සංවාද එතුමා විවෘතව හදවතට එකඟව ක්‍රියා කෙරුවා. ඔහුගේ තිබුණ ඒ උදාර චරිත ලක්ෂණවලට අපේ කාගේත් ගෞරවයක් තිබුණා. ඒ නිසා මම මේ අවස්ථාවේ මතක් කරනවා ඒ වගේ ඇතවසෙම යුගයට ගැලපෙන ආදර්ශමත් දේශපාලන චරිත අපට අහිමි වෙන මේ වෙලාවේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ඒ චරිතය වඩා දීප්තිමත්ව දැනෙනවා. ඒ චරිතය අපි ප්‍රාර්ථනා කරනවා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අපි අතර නැති වුණත් ඒ වගේම ඍජු බවෙන් යුක්තව ඒ අදහස් ඉදිරියට ගෙන යන්න පුළුවන් පුත්‍ර රත්නයක් අපට ලැබිලා තිබෙනවා. අපි අපේ ශෝකය පළ කරන මේ අවස්ථාවේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමා නැති අඩුව විදුර වික්‍රමරත්න මැතිතුමා අතින් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ ශෝකය අපේ පක්ෂයේ වෙනුවෙන් ඒ එතුමාගේ ආදරණීය දයාබර බිරිඳට අනෙකුත් දරුවන්ටත් පළ කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ගරු ආචාර්ය සරත් අමුලගම එතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම 1970 කාලේ ඉඳන් ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ඇසුරු කිරීමට වාසනාව ලැබුණ කෙනෙක්. ඒ කාලේ මම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාගේ එක් ලේකම්වරයෙක් හැටියට කටයුතු කළා. එතුමා අපේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු භාර ඇමතිතුමා. නමුත් ඒ අතරම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා අධිකරණ අමාත්‍යාංශ ඇමතිතුමා හැටියටත් කටයුතු ඒ වගකීම් දෙකම එතුමාට බාර දීලා තිබුණා. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයාගේ පරිපාලන ක්‍රමයේ එක් ලක්ෂණයක් වූයේ ඒ අමාත්‍යාංශ දෙකම එකට පරිපාලනය කිරීමයි. අපේ අමාත්‍යාංශයේ රැස්වීම වලට අධිකරණ අමාත්‍යාංශයේ කට්ටිය එනවා. අධිකරණ අමාත්‍යාංශයේ රැස්වීමට එතුමා අපිවත් එක් කරගෙන යනවා. ඉතින් ඒ නිසා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා හැටියට හිටපු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ළඟින් ඇසුරු කරන්න අඳුනා ගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ කාලේ එතුමා ගැන අපට ලැබුණ පළවෙනි ආදර්ශය තමයි එතුමා කිසිම දවසක තමාගේ පුද්ගලික කාරණයක් තමාගේ තනතුරුව යොදාගෙන ඉෂ්ට කරේ නැහැ. එතුමාගේ ජීවිත කාලෙම තිබුණ එක හොඳ ප්‍රතිපත්තියක් තමයි එතුමා කවදාවත් තනතුරක් ඉල්ලුවේ නැහැ. අවස්ථා කීපයකම ලැබුණ තනතුර එපා කිව්වා. දැන් මේ සභාවෙත් කියවුණා එතුමා අර විරුද්ධ පක්ෂයේ නායකකම ලැබුණ අවස්ථාවේ ගෙදර ගිහිල්ලා හැරෙන්ට තැපෑලෙන් ලියුමක් එව්වා ඒක බාරගන්නේ නැහැ කියලා. තවත් රහසක් කියන්න ඕනේ, බාරගත්තේ නැතුව විතරක් නෙමෙයි එදා රෑම එතුමා ගියා බැංකොක් නගරයට. මොකද බලපෑම් ඇති කරලා ඒ අදහස වෙනස් කරන්න කටයුතු කරයි කියලා හිතලා එදාම එතුමා රටෙනුත් පිට වෙලා ගියා. ඒක එකක්. තව එකක් තමයි මගේ හිතේ හුඟ දෙනෙකුට මතක ඇති 1994 අපේ හිටපු කතානායකතුමාට හොඳට මතක ඇති රාවේ තිබුණා චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිනිය වුණාම රත්නසිරි අගමැති වෙයි. නමුත් එතුමා ඒ වගේ කිසිම ඉල්ලීමක් බලපෑමක් කිසිම දෙයක් කරේ නැහැ. වචනකින්වත් ඒ අදහස් ප්‍රකාශ කරෙත් නැහැ. ඊට පස්සේ පක්ෂයේ යම් යම් අභ්‍යන්තර ප්‍රශ්න නිසා මැතිනියට කවුරුත් ඉල්ලා සිටියා අගමැතිනිය හැටියට කටයුතු කරන්න. ඉතින් ඒ හැම අවස්ථාවෙම එතුමා බොහොම මධ්‍යස්ථ විදිහට මට අර කෝණේ මේ කෝණේ කවදාවත් ඉල්ලුවේ නැහැ. එහෙම ඉල්ලුවේ නැහැ විතරක් නෙමෙයි එතුමා හොඳ ආදර්ශයක් දුන්නා. තමන්ගේ වගකීම ගැන හිතනවා මිසක් තමන්ගේ පුද්ගලික අභිමතාර්ථයන් ගැන කතා කරේ නැහැ. මම බොහෝ විට හිතනවා රත්නසිරි වික්‍රමරාජගේ මැතිතුමාගේ චරිතය මාටින් වික්‍රමසිංහ මහත්මයාට හමු වුණා නම් ලස්සන නවකතා ලියයි කියලා. මොකද අපි දන්නවා ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය වැනි නවකතා වලින් අපි දකින්නේ ඒ සමාජය තුළ චරිත බිහිවෙලා එක් එක් අභියෝගවලට මුහුණ දීලා ඒ අභියෝග තුළින් තමන්ගේ චරිතය ඇති කරගන්න හැටි. දැන් බලන්න රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ඒ ජීවිත කතාව මං හිතනවා අපේ නිදහසට පස්සේ අපේ රටේ සමාජ ඉතිහාසය පිළිබඳ වඩාත්ම ලක්ෂණ නිදසුනක් කියලා මම කල්පනා කරනවා. අපි විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ පවා අපිට ආරංචි වුණා මෙන්න මෙහෙම වික්‍රමනායක කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ කාලේ වික්‍රමනායක කියලා වැඩියෙන්ම අපි විශ්වවිද්‍යාලේ අපිට ආරංචි වුණේ මේ වාමාංශික දේශපාලනය තුළ මුනිදාස වික්‍රමනායක මෙතුමාගේ අයියා. ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ ළඟම සහකරුවෙක්. ඒ වගේම ඒ කාලේ මගිත අදත් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා කැලණි මිටියාවත රයිගං කෝරළේ ඒ පැත්තේ ෆිලිප් ගුණවර්ධන මැතිතුමා මගේ හිතේ වීර චරිතයක් වශයෙන් ඒ කාලේ හිටියා. ඉතින් රත්නසිරි වික්‍රමනායක මහත්මයා එතුමාගේ පවුල් පරිසරය ඒ පළාතෙම ධනවත් පවුලකින් ආපු කෙනෙක්. රබර් රජ්ජුරුව කියලා කියන්න පුළුවන් ඒ පවුලේ අයට. එතුමා එංගලන්තෙට ගියා. අපි ඒ නවකතා කියනකොටත් ඒ වගේ චරිත අපිට පේනවා. හොඳට ගමත් එක්ක ඇසුරු කරලා ඒ සමාජයත් එක්ක ඇසුරු කරලා නමුත් ඒ කාලේ පහසුකම් අනුව බැරිස්ටර් විභාගය සමත් කරන්න එතුමා වැරියා එංගලන්තෙට. නමුත් මුනිදාස මැතිතුමාව අවාසනාවන්ත මරණයකට ලක් වුණා. අපිට ඒ කාලේ ආරංචි වෙච්ච හැටියට රත්නසිරි මැතිතුමා ඒ අවමංගලයට ආපුහම ඒ පළාතේ ජනතාව විශාල ඉල්ලීමක් කරා දැන් ඔබතුමාගේ අධ්‍යාපනයට වඩා අපිට අවශ්‍යයි ඔබතුමා මේ 1960 ඡන්දය ඉල්ලන්නේ කියලා. ඒ වෙනකොට රත්නසිරි මැතිතුමා අර අපේ හිතවත් ගජදීර මන්ත්‍රීතුමා කිව්වා වගේ එංගලන්තේ බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අනුබද්ධ ශිෂ්‍ය සංගම් කීපයකම ප්‍රධාන තැනක් දරපු කෙනෙක්. එතුමා මන් දන්නවා අවසානය දක්වා එතුමාගේ මං හිතන්නේ විදුරු වික්‍රමරාජ මන්ත්‍රීතුමා මොනවද මං කියන්නේ කියලා දන්නවා. එතුමාගේ පරණම යාළුව තමයි එයාගේ හිතවත්ම යාළුව. ඒ යාළුව උගදෙනෙක් ලංකාවෙත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ලංකාවට එනකොට ඉතාම කුළුපග විදියට ළඟින්ම ඇසුරු කරමින් හිඳාවෙමින් කාලය ගත කරනවා. ඒගොල්ලෝ තමයි පරණ යාළුව එංගලන්තේ අඳුනගත්තා. ඒ නිසා මුලින්ම රත්නසිරි මැතිතුමා දේශපාලට ආවේ මහජන එක්සත් පෙරමුණේ. ඊට පස්සේ කතාවක් මෙතෙන්දී ඇති වුණා එතුමා ස්වාධීනව ආවයි කියලා. නමුත් ස්වාධීනව ආවේ ඒ අවස්ථාවේදී ෆිලිප් ගුණවර්ධන මැතිතුමා සන්ධානයක් ඇති කරගත්තා ඩඩ්ලි සේනානායක මැතිතුමාත් එක්ක. එතකොට සාමාන්‍යයෙන් ෆිලිප් ගුණවර්ධන මැතිතුමාගේ මන්ත්‍රීවරු හිටියා රත්නසිරි වික්‍රමනායක මහත්මයා, ජෝර්ජ් රාජපක්ෂ මැතිතුමා, රෝයි රාජපක්ෂ මැතිතුමා. ඒගොල්ලෝ ඒ සන්ධානය අනුමත කරේ නැහැ. නමුත් ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුනෙත් නැහැ. සමාජවාදී ප්‍රගතිශීලී ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙලා නමුත් වමට බර එතුමා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තා. ඊට පස්සේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුනේ. රත්නසිරි වික්‍රමනායක මැතිතුමා ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි ඉතාම විශිෂ්ට එතුමාගේ විශිෂ්ට පාර්ලිමේන්තු හැසිරීම. එතුමාගේ පාර්ලිමේන්තු භාවිතය හඳුනා ගත්තොත් අපි ඔක්කොටම හොඳ පාර්ලිමේන්තු ඒ නායකයෝ වෙන්න පුළුවන්. හරියට වෙලාවට එනවා. බොහෝ විට මුළු දවසම පාර්ලිමේන්තුවේ ඉන්නවා. දවල් කෑම ගන්නවා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඒ නීති රීති ඔක්කොම හොඳට ඉගෙන ගන්නවා, පාඩම් කරනවා. අපේ මේ සභාවේ ඉන්න මන්ත්‍රීවරු දන්නවා ඇති බොහෝ විට පසුපස ඉඳන් එතුමා ඒ අනපනත් බලලා ඒවැ වෙනස්කම් සංශෝධන කරන්න මැති ඇමතිවරුන්ට පවා උපදෙස් දුන්නා. දැන් පාර්ලිමේන්තුවේ අපේ ගරු හිටපු කතානායකතුමා ඉන්නවා, අපේ ඉතාම හිතවත් ජමල් රාජපක්ෂ මැතිතුමා. එතුමා සාක්ෂි දරයි. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පසුපස ආණ්ඩු පක්ෂත් විරුද්ධ පක්ෂත් අතර පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැන එක්තරා සුහදතාවයක් එක්තරා අවබෝධයක් තියෙනවා. නැත්නම් පාර්ලිමේන්තුව ගෙනියන්න බෑනේ. ඒ කාලේ අගමැතිතුමා හැටියට රත්නසිරි වික්‍රමනායක මැතිතුමා විශාල සේවයක් කරා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු හැල හොල්මන් නැතුව, හැල හැප්පිලි නැතුව ඉදිරියට ගෙනියන. හැම වෙලාවෙම ඔය පාර්ලිමේන්තුවේ බිස්නස් කොමිටි එක වෙන්න පුළුවන්. පසුපසින් තියෙන ඒ විවිධ ආයතනවලට නායකත්වය දෙයිලා පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කිසිම කරදරයක් නොවි ඉදිරියට යන්න පසුබිම හැදුවා. ගැටුම්කාරී තත්ත්ව නොයෙක් තිබුණා. අදහස් අතර ගැටුම් නොයෙක් විදිය තිබුණා. නමුත් ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ඒ කාලේ පැහැදිලිව තිබුණ දෙකක්. ඒ දෙක අතර එක්තරා අවබෝධයක් සුහදතාවයක් තුල පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගෙනියන්න කරපු මෙහෙය හුඟ දෙනෙක් දන්නේ නැහැ. මොකද ඒ වගේ මෙහෙයක් වෙන්නේ පසුපසින්. නමුත් මෙවැනි අවස්ථාවක හෝ අපි එතුමාට ගෞරවය පුද කරන්න ඕනේ අපිට ඒ ආදර්ශය දීම ගැන. හුඟ දෙනෙක් කිව්ව විදිහට රන්සිරි මැතිතුමා වැඩිය කතා කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි හොඳට කතා කරන එයාගේ යාළුවා හම්බුණා. අනිත් අයත් එක්ක ඉතාම හිතවත් නමුත් අනවශ්‍ය විදිහට කාලේ නැති කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි පුදුමාකාර දක්ෂමත් තිබුණා. ඔය ඕනෑම පක්ෂයේ කොමිටිය එක, ඕනෑම පාර්ලිමේන්තුවේ කොමිටිය එක එතුමා විතර ඉතාම දක්ෂව සටහන් තියන්න, ඒ කරුණු ඉක්මනට අවබෝධ කරගෙන ඒ පිළිබඳව ඕනෑම තීරණයක් ගන්න මගේ හිතේ එතුමා තුළ පුදුම දැනුමක් තිබුණා. බොහෝ අවස්ථාවලදී මම ඒක දැකලා තියෙනවා. සමහර විට රජයේ නිලධාරීන්ටත් ඒ සටහන ලියන්න අදිමදි කරනකොට, කරන්න ශක්තිය නැති වෙනකොට ඕක මෙහෙට දෙනවා කියලා රත්නසිරි මැතිතුමා ඔක්කොම අතින් ලියලා ඒක ඔක්කොම සකස් කරලා ඒ වාර්තාව ලබා දෙනවා. ඉතින් පුදුමාකාර දැනුමක් තිබුණ කෙනෙක්. ඒ වගේම සෑම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ගැනම ලොකු ආදරයක් සහ ගෞරවයක් තිබුණ කෙනෙක්. එතුමා මේ සභාවේ නැගිටලා කතා කරනකොට මං හිතන්නේ එකම දවසකවත් එකම කෙනෙක් එතුමාගේ කතාවට අවහිර කරයි කියලා. කවදාවත් එකිනෙක කියන්න පටන් ගත්තේ නැහැ. එක එක්කෙනත් එක්ක වාද විවාද කරේ නැහැ. එතුමා කියන දේ ඉතාම හොඳට අහගෙන ඉන්නවා, පිළිගන්න. ඒ වගේම එතුමාත් පාර්ලිමේන්තුවට ලොකු ගෞරවයක් තිබුණ කෙනෙක්. පුදුම පෞරුෂයක් තිබුණ ඇමති කෙනෙක්. මට එක කාරණාවක් විතරක් මතක් වෙනවා එතුමාට ගෞරවයක් වශයෙන් කියන්න ඕනේ. ඒක සටහනක් තියෙන්න ඕනේ. එතුමා එතකොට රාජ්‍ය පරිපාලන ඇමතිතුමා. 94 ආපු ගමම වගේ. රජයේ තීරණයක් ගත්තා ඔක්කොම ග්‍රාම සේවකරු 55 විශ්‍රාම යවන්න ඕනේ. එතකොට මේ විවාදයට ආව මේ සභාව. මගේ ඉතින් ඔබතුමාලාට මතක ඇති. මම විරුද්ධ පක්ෂෙන් කිව්වා ගරු මැතිතුමා, ඇමතිතුමා, ඔබතුමාට බලය තියෙනවා ඕනෑම රජයේ සේවකයකුට හැට දක්වා කල් දෙන්න. ඒක ඇමතුමාගේ තියෙන බලයක්. මොකද ඔබතුමා මේ පනතක් ගේන්නේ මේ ඔක්කොමලම සාමූහිකම පණහැඳි ඉදරයව. මම පුදුමුණ අපි නවක මන්ත්‍රීවරු ඇමතිතුමා නැගිටලා කිව්වා මම ඒ තර්කය පිළිගන්නවා, මම ගරු කතානායකතුමනි මේ පනත ඉල්ලා අස්කර ගන්නවා. අන්න එහෙම පෞරුෂයක් තිබුණ, දැනුමක් තිබුණ, පාර්ලිමේන්තුව ගැන හැඟුමක් තිබුණ නායකෙක් ගැන තමයි අපි කතා කරන්නේ. ඉතාම අපි ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් එතුමාගෙන්, ඉතාම සුහද කෙනෙක්. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලය තියෙන වෙලාව හැම වෙලාවම මේ රටේ ස්වෛරීභාවය, ස්වාධිපත්‍ය, භෞමික අඛණ්ඩතාවය ගැන නිර්භයවම කතා කරපු කෙනෙක්. ඇතැම් අවස්ථාවලදී ඒක එතුමාට ටිකක් අපහසු තත්ත්වයක් වුණත් ඇතිවෙන්න තිබුණ වෙලාව. එතුමා තුට්ටු දෙකට ඒක ගණන් ගත්තේ. මේ සභාව මෙතන ඉඳන් නැගිටලා කතා කරලා තියෙනවා මේ විදියට අපිට කරන්න බෑ, යම් යම් විවේචන මම ඉදිරිපත් කරනවා. එතුමාගේ අදහස් හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා ගත්ත ඒ තීරණ කිසි දෙයකට වෙනස් කරන්න. කිසිම ලාභයක් අපේක්ෂාවෙන් තමාට යම් කිසි වාසියක් ලබා ගැනීම කියන අදහසින් ඒ අදහස් කවදාවත් වෙනස් කරපු නැති නායකයෙක්. ඒ හින්දා මේ අවස්ථාවේදී අපි එතුමාව මතක් කරගන්නවා. එතුමා ඇසුරු කිරීමට ලැබීම ඇත්ත වශයෙන් අපේ වාසනාවක් හැටියට සලකනවා. එතුමා මේ පාර්ලිමේන්තුවටත් රටටත් කරපු අනුපමය සේවය මේ අවස්ථාවේදී අපි මෙනෙහි කරනවා. එවගේම අපේ හිතවත් විදුර වික්‍රමනායක මහත්තයා, එතුමා පියතුමාගේ අඩිපාරේ යමින් ඒ ස්වතන්ත්‍ර භාවය, තමන්ගේ අදහස් තමන්ම හදාගන්නා ඒ දක්ෂතාවය ගැන අපේ ප්‍රසාදය පළ කරන්න. එවාගේම එතුමාගේ සහෝදරයා, එතුමාගේ මවුතුමිය, ඒ සියලු දෙනාම මං ළඟින් අඳුරන අය, වික්‍රමනායක පවුලේ සියලු දෙනාටම අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. අපි සියලු දෙනා අපි විශ්වාස කරන හැටියට අප හිතමිත්‍ර රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිතුමාට නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කර.
ගරු කුමා වෙල්ගම මැතිතුමා,
නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ රත්නසිරි වික්‍රමනායක අගමැතිතුමා 1960 දේශපාලනයට පිවිසිලා, ඒ වගේම එතුමා 1965-70 ඒ මැතිවරණවලින් ජයග්‍රහණය කළා. එතුමා කළුතර දිස්ත්‍රික්කයට සුවිශේෂ මෙහෙවරක් කරපු කෙනෙක්. මට මතකයි දාලිපාරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බෝම්බ ගැහුවා, ප්‍රශ්නයක් ඇති වෙලා. ඒ බෝම්බ ගහපු අවස්ථාවේදී ඒ කාර්යාලයේ ගොඩනැගිල්ල අතහැරලා අපිට යන්න සිද්ධ වුණා වෙනස් තැනකට. මම හිතනවා ඔබතුමාගේ මාමා ඒකට මැදිහත් වුණා. මැදිහත් වෙලා නියෝජ්‍ය කතානායකතුමනි බොරැල්ලෙන් පොඩි ගයක් දුන්නා
ටැම්බල් පාර්ක් එකේ.
අනේ එතන ඉඳන් තමයි රත්නසිරි මහත්තයා ඊට පස්සේ වැඩ කරේ ඒ පොඩි නිවසේ. මමත් සංවිධායකවරයෙක් හැටියට මාවත් සම්මුඛ පරීක්ෂණය කරේ ඒ ගෙදර, ඒ කාමරේ. රත්නසිරි මහත්තයා තමයි එදා මාව සම්මුඛ පරීක්ෂණය කරේ. කළා මාව අගලවත් ආසනේ සංවිධායක ධුරයට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය පත් කරා. ඉතින් අපිට කළුතර දිස්ත්‍රික්කයට විශාල ගෞරවයක්. මොකද කවදාකවත් කළුතර දිස්ත්‍රික්කයේ කිසි කෙනෙක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙලා නැහැ. ඒ අහලකටවත් ගිහිල්ලා නැහැ. නමුත් රත්නසිරි වික්‍රමනායක මහත්මයා, රත්නසිරි මහත්තයා අගමැති ධුරයට පත් වුණාම ඒක මුළු කළුතර දිස්ත්‍රික්කයටම විශාල ගෞරවයක් හැම කෙනෙක්ම. එදා ශ්‍රී ලංකා UNP, JVP කියලා නෑ. හැම කෙනෙක්ම ඉතාමත්ම සතුටටපත් වුණා. එතුමා අග්‍රාමාත්‍ය ධූරයටපත් වුණාම. ඉතින් ඉතාම සුවිශේෂ චරිතයක්. මට මතකයි මාව අගලවත්ත කොට්ටාසේ සංවිධායකවරයා හැටියට පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කයෙන් පත් වුණාම රබර් පරිේශනාගාරයේ තිබ්බේ එතුමාගේ යටතේ බැබිලි කර්මාන්ත අමාත්‍යාංශයේ එතුමාගේ යටතේ. ඉතින් මට කෙනෙක් කිව්වා මේ රබර් පරිේශනාකාරයේ අධ්‍යක්ෂක ධූරයට මේ පත් වෙන මන්ත්‍රීවරයාත් පත් වෙනවයි කියලා. ඒ කියන්නේ අධ්‍යක්ෂක ධූරයට පත් කරනවා කියන්නේ. ඉතින් මම ගියා රත්නසිරි මහත්තයාව හම්බෙන්න. ගිහිල්ලා එතුමා හිටියේ වික්ෂෝල් ස්ට්‍රීට් එකේ කාර්යාලේ. මං ගිහලා කිව්වම සර් මේ මාවත් දැන් මේකට පත් කරන්නේ කියලා. එතුමා කිව්වා නෑ එහෙම නීතියක් නෑ කිව්වා. එහෙම නීතියක් නැහැ. මම පොඩ්ඩක් සලකලා බලන්නම් කිව්වා. හැබැයි මාව පත් කරලා ගෙදරට ලිපි එව්වා. නමුත් ඒ වෙලාවේ එතුමා පෙන්නවා එහෙම නීතියක් නැහැ. එහෙම පළාතේ මන්ත්‍රීවරයාව අධ්‍යක්ෂක ධූරයට පත් කරන්නේ කියලා එහෙම නීතියක් නැහැ කියන එක එතුමා එදා මට පෙන්ලා දුන්නා. නමුත් මාව පත් කරා. ඉතින් අපි අනිත් කාරණාව තමයි මම දැක්ක සුවිශේෂ කරුණක් තමයි රත්නසිරි මහත්තයා කළුතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම මෙහෙවනකොට. සම්බන්ධීකරණ කමිටුව රැස්වීම මෙහෙවනකොට එතුමා ඉතාම හොඳින් ඒක පැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි රජයේ සේවකයෙම එතුමාට ගුණයක් අරු කරා. නමුත් විවිධ අපි අතරේ ප්‍රශ්න මතු වුණා. ඒ නිලධාරීන් අතරේ සහ මන්ත්‍රීවරුන් අතරේ ප්‍රශ්න මතු වුණා. ඒ වෙලාවේදී මම දැක්ක දෙයක් තමයි රත්නසිරි මහත්තයා ඒ මන්ත්‍රීවරයාව ආරක්ෂා කරා. මන්ත්‍රීවරයා මොන පක්ෂේ වුණත් කමක් නැහැ. UNP හිටියා, ශ්‍රී ලංකාව හිටියා. දැන් වගේ නෙවෙයි සම්බන්ධීකරණ කමිටුවට ඔක්කොම එනවා ඒ කාලේ. දැන් තමයි දැන් මේක එක බේදවල තියෙන නිසා එන්නේ නැත්තේ. නමුත් ඒ කාලේ ඔක්කොම එනවා. නමුත් රත්නසිරි මහත්තයා ඒ වෙලාවේ මම දැක්ක දෙයක් තමයි ඒ තමන්ගේ ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයෙක් ඒ නිලධාරීන් ඉදිරියේදී හැල්ලුවට ලක් කරේ නැහැ. එතුමා ඒ හැල්ලුවට ලක් කරන්නේ නැතුව එතුමා ඒ මන්ත්‍රීවරයාවත් මහජන නියෝජිතයවත් ආරක්ෂා කළා. ඒ වගේම නිලධාරීන්ටත් ඒගොල්ලන්ගෙත් හිත කලකිරෙන්නේ නැති වෙන්නේ විදිහට ඒ සම්බන්ධ කමිටුව රැස්වීම ගෙනිච්චා. ඉතින් ඒක ගොඩාක් දැන් අපි තරුණ මන්ත්‍රීවරු හැටියට අපිටත් ගොඩාක් ඒක අපිට හුඟක් ආදර්ශයක් ලැබුණා. රත්නසිරි මහත්තයා වැඩ කරන විදිහ දැකලා අපිට ලොකු ආදර්ශයක් දැනුණා. ඒ වගේම රත්නසිරි මහත්තයා ඕනම කෙනෙක්ගේ තමන්ගේ ආසනේ නම කියලා කතා කරනවා. ඈත තියාම එනකොට කාන්තාවක් හෝ නැත්නම් පිරිමි කෙනෙක් හෝ කෙලින්ම නම කියලා කතා කරනවා. මම දැක්ක තවත් දෙයක් තමයි ඒ එනකොට එහෙම කතා කරනකොට ඒ එන කාන්තාව හෝ ඒ පිරිමියට තමන් ආපු කාරණාවත් අමතක වෙනවා. ආපු දෙයක් කියන්න අමතක වෙලා නැහැ. අපි නිකන් ඔබතුමා බල්ලෑන්න ආවේ අගම ඇමතුමා කියලා අන්න මේ විදිහට යන අවස්ථාවල් බොහෝ තිබ්බා. ඉතින් මේක තමයි රත්නසිරි මහත්තයාගේ ගතිගුණය. අර කිව්වා වගේ ඕනම තැනකට ගියා, කෙලින් කතා කරා, කෙලින් මෙහෙව්ව හැම වැඩසටහනක්ම. ඉතින් එතුමා මං හිතන්නේ අපිට විශේෂයෙන් මේ කාලේ තරුණ මන්ත්‍රීවරුවට අපිට ලොකු ආදර්ශයක් ලබා දුන්නා කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ නිසා මම ඊට වැඩි කතා කරන්නේ නැහැ. අපේ විදුර වික්‍රමනායක මැතිතුමා අද මැති සභයේ ඉන්නවා. ඉතින් එතුමාටත් ඉතාම හොඳ අනාගතයක් තියෙනවා. එතුමාත් කෙලින් කතා කරනවා. අපි ටීවී එකේ දැක්කත්, පාර්ලිමේන්තුවේ දැක්කත් අපි දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා එතුමා කෙලින් කතා කරනවා. ඉතින් එතුමා මං හිතන්නේ එතුමා තාත්තාගේ අඩිපාරේ බොහොම නිර්භීතව ඉස්සරහට යන කෙනෙක්. තව එකක් මම මතක් කරන්න ඕනේ රත්නසිරි මහත්තයා ගැන. රත්නසිරි මහත්තයා කවදාක්වත් මේ වම දාලා ගියේ නැහැ. මේකත් මං හිතන්නේ දැන් ඉන්න ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට හොඳ ආදර්ශයක්. එතුමා වමේ දැන් මෙතන සරත් අමුරුගම ඇමතුමත් කිව්වා හැටියේදී තරඟ කරලා එතුමා ෆිලිප් ගුණවර්ධන මහත්තයත් එක්ක UNP එකට යන්න හදනකොට ඒකට විරුද්ධව කටයුතු කරයි කියලා. ඉතින් ඒක මං හිතන්නේ අපි ඔක්කොටම හොඳ ආදර්ශයක්. ඒ කියන්නේ වමේ ඉන්නවනම් වමේ ඉන්න ඕනේ, වමේ අදහස් තියෙන්න ඕනේ, වමේ මිනිස්සු වමේ කෙනෙක් හැටියට වැඩ කරන්න ඕනේ කියන එකත් මං හිතන්නේ රත්නසිරි මහත්තයාගේ ඒ පෙන්නුම් කරා. ඉතින් ඒකත් මං හිතනවා මේ දැන් ඉන්න පාර්ලිමේන්තුවේ අයටත් විශේෂයෙන්ම අපේ පැත්තෙන් ගිය අයටත් හොඳ ආදර්ශයක් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරමින් රත්නසිරි මහත්තයාගේ නිවන් සුව ලැබත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් යන්නේ.
නරු නවීන් දිසානායක මැතිතුමා,
රෝ නියෝජක කතානායකතුමනි, ප්‍රවීණ දේශපාලනඥයෙක් වූ හා රාජතාන්ත්‍රිකයෙක් වූ අපේ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ශෝක පණිවිඩ අවස්ථාවේදී වචන ස්වාපයක් කතා කිරීමට අවස්ථාව ලැබීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන්න කැමැති. විශේෂයෙන්ම මට කියන්න අවශ්‍යයි එතුමාගේ ජීවදත්ත සටහන බලනකොට මම ඇත්ත වශයෙන් පුදුමාකාර වුණා. මොකද එතුමාගේ එකක් අධ්‍යාපනය විවිධාකාර පාසල් වලට ගිහිල්ලා එතුමාගේ ජීවිතය පෝෂණය කරලා තිබෙනවා. මිල්ලෑව ප්‍රයිමරි ස්කූල්, ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය, එතනින් ඒ වගේම හාට්ලි කොලේජ් පොයින්ට් පෙඩ්‍රෝ, ආනන්ද කොලේජ් කොළඹ, ඊට පස්සේ ලින්කන්ස් ඉන් ඉංග්ලන්ඩ්. එම නිසා මිඩල් ටෙම්පල් එකේ ඉගෙනගත්ත නීති ශිෂ්‍යයෙක් හැටියට ඇතුළත් මුදුලි මැතුමාගේ ලින්කන් සින්නකටත් යන්න එතුමාට වාසනාව තිබ්බා, හැකියාව තිබ්බා. නමුත් එතුමාගේ දෛවය ඉඩ දුන්නේ නෑ බැරිස්ටර් කෙනෙක් වෙන්න. කෙසේ වෙතත් මට ඒකෙන්ම දැනුණා ඉතාමත්ම පොහොසත් චරිතයක් එතුමා කුඩා කල සිට බිල්ඩප් කර නායකත්වය එතුමාගේ ශරීරයේ තිබ්බා. මක් නිසාද විශේෂයෙන්ම එංගලන්තයටත් ගිහිල්ලා එහි ශිෂ්‍ය නායකයෙක් වශයෙන් එතුමා කටයුතු කරා. ඒ වගේම මේ අවස්ථාවේ ඉතාමත්ම ඉවසීමෙන් දේශපාලනය කර නායකයෙක් හැටියට මං දකිනවා. 1960 ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් නෙවෙයි කොමියුනිස්ට් පක්ෂෙන් එතුමා වමෙන් තරං කළ තමයි පාර්ලිමේන්තුවට ආවේ. ක්වින්ටිසෙන්ෂල් ජෙන්ටල්මන් පොලිටිෂන් ඉංග්‍රීසියෙන් කියන්නේ ක්වින්ටිසෙන්ෂල් ජෙන්ටල්මන් පොලිටිෂන් මහත්මා දේශපාලඥයෙක්. ඒ යුගයේ හිටපු දේශපාලඥයන් එහෙමයි. මගේ සීයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 1956 පාර්ලිමේන්තුවට ආවා බණ්ඩාරනායක මැතිතුමාගේ ජයග්‍රහණයත් එක්ක. නමුත් රත්නසිරි වික්‍රමනායක මැතිතුමා 1962 තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිල වශයෙන් බැඳෙන්නේ. මැතිනිත් සමග, ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් සමග ඉතාමත්ම කිට්ටුවෙන් විශ්වාසවන්තනීය සම්බන්ධයක් ඇති කරගෙන එතුමා දේශපාලනය කරා. මං හිතන්නේ බණ්ඩාරනායක පවුලත් එක්ක ඇති වුණ බද්ධ වීම එතුමාට විශාල ශක්තියක් වුණා එතුමාගේ දේශපාලන ගමනේදී. විශේෂයෙන්ම මගේ මතය තමයි, පුද්ගලික මතය තමයි, මේ රටේ පළවෙනියා වෙන්නත් දෙවෙනියා වෙන්නත් හැකියාවට වැඩිය වාසනාව තියෙන්න අවශ්‍යයි. මම මේක පුද්ගලිකව දන්නවා. මොකද හැකියාව තිබ්බ කට්ටියට ඒ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. නමුත් රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට හැකියාව, දක්ෂකම ඊටත් වඩා පෙර පිනක් තිබ්බා. මොකද 1933 එතුමා ඉපදුනේ. එතුමා ප්‍රථම වරට අග්‍රමාත්‍ය වෙන්නේ 2000. ඒවර සෑහෙන කාලයක් එතුමා ඉවසීමෙන් කටයුතු කරා මේ තනතුර ලබා ගන්න. මං හිතන්නේ එතුමා තනතුර පිටිපස්සේ හඹා ගියා කියලා. ඇත්ත වශයෙන්ම තනතුර එතුමා පිටිපස්සේ හඹාවා. ඒ වගේම මට මතක් වෙනවා 2005 සිට 2010 දක්වා යුද්ධය මේ රටේ යනකොට අපිත් යුද්ධයට සහය ලබා දුන්නා. එතුමා තමයි විශේෂයෙන්ම යෝධ පවුරක් හැටියට මහින්ද රාජපක්ෂ ආණ්ඩු ආරක්ෂා කරේ පාර්ලිමේන්තුවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරව. මක් නිසාද නොයෙකුත් අවස්ථාවල යුද්ධය නවත්වන්න නොයෙකුත් බලපෑම් ආවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් මතවාදාව මේ යුද්ධය දිනන්න බෑ, විශේෂයෙන්ම යුද්ධය කරන්නේ දෙමළ ජනතාවට විරුද්ධව, යුද්ධයෙන් විශාල දෙමළ ජනතාවක් පීඩනයට පත් වෙනවා, මැරෙනවා, මේක ජාතිවාදී යුද්ධයක් කියන මතේ ගොඩනගන්න බොහෝ කට්ටිය උත්සාහ කරා. නමුත් රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමාට නායකත්වය දෙන්න පුළුවන් වුණ අගමැති හැටියට. මොකද එතන ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර පුංචි හෝ මතභේදයක් තිබ්බනම් ওই යුද්ධේ නවත්තන්න නැවැත්වෙන්න ඉඩ තිබ්බා. නමුත් එතුමාත් හිටියේ ඉතාමත් ඍජු මතයක. මේ යුද්ධය දේශපාලන විසඳුමක් දෙන එක වෙනම කතාවක්. නමුත් විශේෂයෙන්ම යුද්ධය අවසන් කළ යුත්තේ ත්‍රස්තවාදීන්ට අවශ්‍ය බෙහෙතෙන් කියන එක එතුමා පැහැදිලිවම ඉතාමත්ම ඍජුව ප්‍රකාශ කරා. මම එතුමා අගය කරන්නේ විශේෂයෙන්ම ඒක නිසා. මොකද යුද්ධය අවසන් කිරීමට එතුමා ඒ දුන්න ශක්තිය, යෝධ ශක්තිය මේ රටේ ජනතාවට කවදාවත් අමතක කරන්න බෑ. ඒ වගේම මට වාසනාව තිබ්බා. මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න වාසනාවන්තම පුද්ගලයෙක් තමයි මම. විශේෂයෙන්ම එතුමා හොබ වූ ඇමතිකම් දෙකක් මට හම්බ වුණා. ඒක මං හිතන්නේ දයෝපගත සිද්ධියක් ගරු නියෝජක කතානායකතුමනි. පළවෙනි අවස්ථාව තමයි මං ඒ කැබිනට් එකට ගියා. මං ඒ ගැසට් එක බැලුවා. කොලේ මොකද්ද මේ ඇමතිකම? රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඇමතිකම. මං දන්නේවත් නැහැ මේ ඇමතිකමක් තියෙනවා කියලා. ගැසට් එකේ බලනකොට කිසිම ආයතනයකුත් නැහැ. ඉතින් මම මේක එලියට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා. කෝල්ස් ටිකක්, ටෙලිෆෝන් කෝල් ටිකක් දාලා බැලුවා. කවුද හිටියේ? රත්නසිරි වික්‍රමනායක හිටපු අගමැතිතුමා හිටියා. මට ඉස්සෙල්ලා ඇමතිකමේ අවුරුදු ගාණක් ඉඳලා තිබෙනවා. ඊට පස්සේ මම හිතුවා ඉතින් රත්නසිරි ඇමතිතුමා ඉන්නවා නම් මොනව හරි තියෙන්න ඕනේ කියලා. මේ ඇමතිකමේ මොකද්ද මේකේ හරය? තේරුම මට තේරුම් ගන්න බැරි වුණා. ඉතින් මම ඉස්සෙල්ලාම ගිහිල්ලා කතා කරේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට. එතුමා මට කිව්වා මේකෙන් ඔයා මානසික වැටෙන්න එපා. ඇමතිකමෙන් මේකේ මොනවත් නැහැ කියලා ඔයා කනගාටු වෙන්න එපා. ඔයා හොඳට ඉගෙන ගන්න මේකේ. මොකද රාජ්‍ය ප්‍රතිසංස්කරණය ඉතාමත් වැදගත් මේ රටේ පබ්ලික් සර්විස් එක හැන්ඩල් කරන විදිහ. ඒක යම්කිසි විදිහකට ස්ථානගත කරන්නේ කොහොමද? මේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම පල නෙලන්නේ කොහොමද? 21 වෙනි ශතවර්ෂයට අවශ්‍ය රාජ්‍ය සේවයක් අපි හදන්නේ කොහොමද? ඒ කට්ටියගේ මානසිකත්වය හදන්නේ කොහොමද? ඉතින් එතුමාත් එක්ක මම කතා කර පැය එකමාර ඇත්ත වශයෙන් එඩියුකේෂන් මට ලොකු අධ්‍යාපනයක් වුණා. එතුමාගේ පණිවිඩය තමයි ඔයා තරුණයි, ඔයාට ඇමතිකමක් දැන් හම්බ වෙලා තියෙනවා, ඔයා මේකට ගොඩක් සටන් කරා, මේ හැම කලකිරෙන්න එපා, මේකෙන් ඉගෙන ගන්න. මම අවුරුදු 4ක් නියෝජ්‍ය කතානායකතුමනි හොඳට රාජ්‍ය සේවය ගැන ඉගෙන ගත්තා. අපි යම් කිසි දේවල් කරන්න උත්සාහ කරා. එතකොට මහමැතිවරණයක් ආයත් ආවා. නොයෙකුත් දේශපාලන වෙනස් වීම ඇත්තු වුණා. නමුත් එතුමාගේ කිව්ව වචන ටික මම කවදාවත් මගේ ජීවිතේ අමතක කරන්නේ නැහැ. ඔයාට යම් කිසි දෙයක් ලැබුණාම ඒකෙන් කලකිරෙන්න එපා. ඒකෙන් ඔයා ඉගෙන ගන්න කියන වචන ටික මගේ හදවතට වැදුණා. ඒ වගේම තමයි අනිවාර්යයෙන් මේ ගැන මෙතන ප්‍රකාශ කරලා තිබෙනවා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය. එතුමා 1975 තමයි කල්වින් ආඩිසිල්ල මැතිතුමාගෙන් පසුව එතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ බාරගන්නේ. 1970 ගණන්වල ඉතාමත් ප්‍රබල ලෙස මේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ තිබ්බා. මොකද ඒක ස්ටේට් කන්ට්‍රෝල් සමාජවාදී ආර්ථිකයක් යටතේ ඉතාමත් බලවත් ලෙස ආර්ථිකය තිබ්බේ වැවිලි ආර්ථිකය. ඊට පසුව එතුමා නැවතත් 1994 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය බාරගන්නවා. ඉතින් විශේෂයෙන්ම මට කියන්න තියෙන එතුමා ඒ තේ මණ්ඩලය ප්‍රතිසංවිධානය කිරීමට ගත්ත උත්සාහය. තවමත් එතුමාගේ සටහන් තියෙනවා එතුමා කර කාර්යභාරය ත්‍රේ ශේෂ්ත්‍රයට. කුඩා තේවතු හිමියන් ස්ථානගත කිරීමට එතුමා කර වැඩ කොටස. ඒක තවමත් ඉතාමත් වැදගත් ලෙස අපිට කියන්න පුළුවන්. තුරුසවියේ රබර් ඩිපාර්ට්මන්ට් එක. තුරුසවියේ හරහා එතුමා තුරුසවියේ සමිති පිහිටවලා කුඩා රබර් හිමියන් දිරිගැන්වීමට කර කාර්යභාරය අපිට කවදාවත් අමතක කරන්න බෑ. එම නිසා එතුමා ඒ කර වැවිලි ශේෂ්ත්‍රයට කර වැඩ කොටස. විශේෂයෙන්ම දැන් සිටින වැවිලි කර්මාන්ත ඇමති හැටියට මම මතක් කරන්න කැමතියි. ඉතින් ඒ වගේම එතුමා ඒ ශ්‍රී ලංකන් නිදහස් පක්ෂය වෙනුවෙන් කර කැපවීම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. මොකද මම හිතන්නේ අපේ අනුරේ අප ඇමතිතුමා කිව්ව පක්ෂය වැටිලා තියෙන අවස්ථාවක එතුමා ඉතාමත් නිහඬව එතුමාගේ ප්‍රවිෂ්ඨභාවය අපිට එතුමා ඔප්පු කරා. එතුමාගේ මහත්මා ගතිගුණ අපිට එතුමා ඔප්පු කරා. එම නිසා රත්නසිරි වික්‍රමනායක වැනි චරිතයක් නැවතත් අපිට හම්බ වෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතය. විශේෂයෙන්ම අද දින අපි රත්නසිරි වික්‍රමනාහක මහතා සලකන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහත්මා දේශපාලනය ඉස්මතු කර නායකයෙක් හැටියට. එම නිසා අපි ඒක අගය කරනවා. විශේෂයෙන්ම ඒ වාමාංශික දේශපාලන අදහස් තිබෙන බොහෝ පුද්ගලයන් ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක ඒ වාගේම තමාගේ වැඩ කොටස හරියට සංවිධානාත්මකව කරන ඉෂ්ට කරන නායකයන් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එම නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපගේ මගේ පියත් එතුමාගේ හොඳ මිත්‍රයෙක් විශේෂයෙන්ම 1990 ගණන්වල අපි රාජාලිය පටන් අරගෙන ඒ කරන දේශපාලනය මට මතක් වෙනවා. ගාමිණී දිසානායක මැතිතුමා හා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අතර ඉතාමත් කිට්ටු සම්බන්ධයක් ගොඩනැගුණා. ඒ 90 මුල් දශකේ එක ගමනකට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කිරීමට එතුමන්ලා එකතු වුණා. ඒ වගේම එතුමන්ලාගේ තිබ්බ ඒ කිට්ටු සම්බන්ධය දේශපාලන ධාරාවන් වෙනස් වුණත් තමන් අතර තිබ්බේ සහෝදරත්වය හා මානව හිතවාදිකම ජෙන්ටල්මන්ලි පොලිටික්ස් කියන ඒ සංකේතය එතුමන්ලා තවත් දුරට ශක්තිමත් කරන්න උත්සාහ කරා. එම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් විශාල ශක්තියක් වුණා. විශේෂයෙන්ම අපේ කුමාරවේගම් මැතිතුමා කිව්වා එතුමා මහා ඉන්ටර්විව් කරලා ඒ සංවිධායකකම දුන්න හැටි. ඒක ඇත්ත වශයෙන්ම නායකයෙක්ගේ ගතිගුණයක්. මොකද අද අපි දකිනවා බොහෝ අවස්ථාවල යම්කිසි දක්ෂයෝ පුට්ටෙනකොට දක්ෂකම් පෙන්වනකොට හැකියාවන් පෙන්වනකොට දැලි පිහියද අරගෙන කපලා දානවා. ඉතින් එහෙම දෙයක් කුමාරවේගම් මැතිතුමාට එතන උනේ නැහැ. එම නිසා එතුමාට ඒ සංවිධායකකම හම්බ වෙලා එතුමාත් හොඳ පවුල් පසුබිමකින් එන්නේ රයිගම කෝරළේ. එතුමා ඒක ඔප්පු කරලා අද එතුමා ස්ථානගත වෙලා සිටිනවා දේශපාලන නායකයෙක් වශයෙන්. ඉතින් මං හිතන්නේ අපිටත් මේවා හොඳ ආදර්ශ. මොකද අපි අනාගතය ගැන බලනකොට අපි හොඳ දෙවෙනි පෙළක් පිහිටවන්න අවශ්‍යයි. එම නිසා මා ප්‍රාර්ථනා කරනවා මාගේ මිත්‍ර විදුර වික්‍රමරත්න මැතිතුමාට එවැනි අවස්ථාවක් ලැබෙයි කියලා. අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ඕනෑම දේශපාලන ධාරාවක තමාගේ පියාගේ දේශපාලන දර්ශනය, දේශපාලන සිහිනය, දේශපාලන දක්ෂකම් ඉස්මතු කිරීමට එතුමාට ඒ අවස්ථාව ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ පියාගේ තිබ්බ ඒ අඩිපාරේ යමින් විශාල වැඩ කොටසක් කිරීමට අපගේ මන්ත්‍රීතුමාට ඒ ශක්තිය හා හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එම නිසා විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත ශාස්ත්‍රයේ විශාල වැඩ කොටසක් කර මම හිතන්නේ 1994 ඉඳලා චන්ද්‍රිකා මැතිණියත් එක්ක ඇති වුණේ එකතු වීම නිසා විශේෂයෙන්ම අපි දැක්කා 1992 වතු සමාගම් ප්‍රයිවටයිස් කරාට පස්සේ පුද්ගලකරණය කරාට පසුව ඒගොල්ලන්ට සම්පූර්ණ නිදහස ලබා දෙන්නේ නැතුව ඒගොල්ලන්ට යම්කිසි දුරකට සීමා බන්ධන දාලා ඒගොල්ලන්ගේ පාලනය කර විදිහ මම හිතන්නේ ඇත්ත වශයෙන්ම ප්‍රශංසනීයයි. තවමත් ඒ මොනිටරින් යුනිට් එක අපි තවත් දැන් මේ රාජ්‍යයෙන් ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද දින අපේ තේමිල ඉතාමත් හොඳ තැනක තිබෙනවා. රබර් මිල වැඩි වෙනවා. ඉතින් අපිට ගොඩක් 21 සතවර්ෂයට බද්ධ වෙන්න පුළුවන් විදිහට අපේ වැවිලි ආර්ථිකය අපි ස්ථානගත කරන්න අවශ්‍යයි. එම නිසා ඒ ස්ථානගත කිරීමට විශාල ශක්තියක් රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ නැති වුණා. එතුමාගේ ඒ දේශපාලන දර්ශනය හා වැඩපිළිවෙල ඉදිරියටත් ගෙන යාමට වික්‍රමනායක මන්ත්‍රීතුමාට හැකියාව ලැබේ කියලා ප්‍රාර්ථනා කරමින් එතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගෞරව පියල් නිශාන්ත මැතිතුමා.
මුළුසුන ඔබවන නියෝජ්‍ය කතානායකතුමනි, කළුතර දිස්ත්‍රික්කයේ කුසස්ත දේශපාලඥයෙක් වන දිවංගත ගරු හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක අපේ හිටපු දිස්ත්‍රික් නායකතුමා පිළිබඳව කතා කරන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධව මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. වගේම මේ පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට මම කනගාටු වෙනවා. එවැනි කුසස්ත දේශපාලන නායකයෙකුගේ ඇසුර තවදුරටත් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව විශේෂයෙන්ම මම කනගාටු වෙනවා. අපි පැහැදිලිවම දන්නවා එතුමා එක පක්ෂයකට සීමා වෙලා නිල් පාට රතු පාට කොළ පාට මේ ભેද හදාගෙන ජනතාවට සේවය කරපු කෙනෙක් නෙවෙයි මම මෙහෙම කියන්නේ මම කළුආමෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාකා සංවිධානයේ ලේකම්වරයා බවට පත් වෙන්නේ අවුරුදු 17 දී නියෝජ්‍ය කතානායකතුමනි ඒ අවස්ථාවේදීම තමයි මගේ නිවසේ ආර්යනන්ද දොඩංගොඩ කියන අපේ හිටපු සංවිධායකතුමා පවත්නවා දේශපාලන රැස්වීම ඒ රැස්වීමේදී තමයි මම මුල් වතාවට මේ දවැන්ත දේශපාලන චරිතය මම දකින්නේ එතන ඉඳලා මේ වර්තමාන මෑත යුගයේ දක්වාම එතුමාගේ දේශපාලන දර්ශනය පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරපු එතුමාගේ ඒ ජීවිතයට යම් මට්ටමින් සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට අද අපි එතුමාගේ වියෝවීම මං හිතන්නේ දරා ගන්න බැරි ඒ දරා ගන්න බැරි කළුතර දිස්ත්‍රික්කයට එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙවෙයි සමස්ත මේ රටටම දරා ගන්න බැරි පාඩුවක් ඒ පුරවන්න බැරි පාඩුවක් හැටියටයි මම දකින්නේ එතුමා 1960 දී මන්ත්‍රීවරයෙක් බවට පත් වෙනකොට එතුමා ඊට පසුව අපේ බස්නාහිර පළාත් සභාවේ ඔබතුමත් මාත් නියෝජනය කර බස්නාහිර පළාත් සභාවේ බොහොම කීර්තිමත් අමාත්‍යවරයෙක් බවට පත් වෙලා ඉන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් බවට පත් වෙලා එවගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා බවට පත් වෙලා බුද්ධ ශාසන අමාත්‍යවරයා බවට පත් වෙලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත් වෙලා මෙවැනි අමාත්‍යාංශ කීපයක තනතුරු දරමින් එතුමා කරපු සේවය පිළිබඳව මං හිතන්නේ මේ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවට අමතක කරන්න බෑ ඒ වගේම තමයි අපේ පක්ෂයේ බොහොම දැවැන්ත ලෙස කඩාගෙන වැටෙද්දී ඒ වගේම අපේ පක්ෂයේ අසරණ වෙලා තියෙද්දී අපේ සමහර දේශපාලන නායකයෝ අඳුරේ අතපත ගගා ඉන්න කාලෙකදී තමයි රත්නසිරි වික්‍රමනායක මැතිතුමා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා බවට පත් වෙන්නේ එතුමා කවදාකත් පක්ෂයේ ඇතුලේ තිබිච්ච යම් යම් මත ගැටුම් එළියට ගෙනහිල්ලා විවේචනය කරලා පක්ෂයේ කඩාවටන්න පක්ෂයේ බිඳ දමන්න කටයුතු කරපු පක්ෂයේ මහලේකම්වරයෙක් නෙවෙයි එතුමා හැමදාම අපේ පක්ෂයේ ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අරගලය තුල ජීවත් වෙච්ච සැබෑ සුන්දර ජනතා නායකෙක් හැටියටයි අපි දකින්නේ මම දකින්නේ ඒ වගේම මේ සභාව තුල එතුමා පිළිබඳව මං හිතන්නේ හැම අපේ මැති ඇමතිවරයෙක්ම මන්ත්‍රීවරයෙක්ම ඉතාමත්ම සුබවාදී ලෙස කතා කරා ඒ නිසා මං හිතන්නේ කියන්න ඕන එතුමාගේ ගුණයන් පිළිබඳව මහා විශාල වශයෙන් කතා කරා මම දකින කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයා හැටියට ඉන්නකොට මං කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට යම් යම් ගැටළු සහගත අවස්ථාවලදී සම්බන්ධ වෙනකොට එතුමා සම්බන්ධීකරණ කමිටුව තුල ගත්ත තීන්දු තීරණ එතුමාගේ සම්බන්ධීකරණ කමිටුවට ආරාධනා කරන්නේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව අපේ කළුතර දිස්ත්‍රික්කයේ අපේ වර්තමාන දිස්ත්‍රික් නායකතුමා කුමාර වෙල්ගම් මැතිතුමා දන්නවා එතුමා හැලිලියන්නේ තමන්ගේ කඩදාසිය තුල එතුමා ගන්න තීන්දුව බොහොම ඍජුව බොහොම කෙලින් තමන්ගේ හෘද සාක්ෂියට එකගව තීන්දු ගන්න නායකෙක් එවැනි නායකෙක් තමයි අපට අහිමි වෙන්නේ මෑත කාලයේ සිටියේ යුතුයම අවස්ථාවකදී තමයි රත්නශ්‍රී වික්‍රමනායක කියන ඒ කුසාස්ත දේශපාලඥයා අපට අහිමි වෙන්නේ ඒ වගේම තමයි එතුමාගේ අමාත්‍යාංශය විශේෂයෙන්ම වැවිලි කර්මාන්තය අපේ කළුතර දිස්ත්‍රික්කයට මහා දැවැන්ත ශක්තියක් ලබා දුන්නා. කළුතර දිස්ත්‍රික්කයට විතරක් නෙවෙයි අපේ මුළු රටටම මහා ශක්තියක් ලබා දුන්න අමාත්‍යවරයෙක් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉන්නකොට අපේ දිස්ත්‍රික්කයේ රබර් කර්මාන්තය දියුණු කරන්න තුරු සවිය වැඩසටහන ආරම්භ කරලා රබර් ගොවියට ශක්තියක් ලබා දීලා රබර් කර්මාන්තය ඉතාමත් ශක්තිමත් කර්මාන්තයක් බවට පත් කරන්නට කටයුතු කරපු සැබෑ ජනහිතකාමී ජනතා නායකයෙක්. ඒ වගේම තේ කර්මාන්තය ගැන කතා කරනකොට තේ ශක්ති වැඩසටහන ආරම්භ කරලා ඒ තේ ශක්ති වැඩසටහන තුළ තේ ගොවියව නැගිටවීමට අවශ්‍ය කරන හයිය ශක්තිය දුන්න සැබෑ ජනහිතකාමී නායකෙක් හැටියට අපි දැක්කා. ඒ වගේම එතුමා හරි කෙලින් තීන්දු ගත්ත. ඒ වගේම කියන්න ඕන දේ ඕනෑම කෙනෙකුට මූණට කියන නායකෙක් හැටියටයි අපි දැක්කේ. මේ රට ලේ විලක් බවට පත් වෙලා තියෙනකොට, මේ රට අමු සොහොන් පිට්ටනියක් බවට පත් වෙලා තියෙනකොට, මේ රට මිනි කන්නන්ගේ දේශේ බවට පත් වෙලා තියෙනකොට එතුමා මිලේච්ඡ ත්‍රස්තවාදීන්ට විරුද්ධව මහා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරා ඔහුගේ හයිය මහින්ද රාජපක්ෂ කියන අපේ සදාදරණීය නායකතුමාට ලබා දුන්නා. සමහර අගමැතිවරු අපි දැකලා තියෙන මේ රටේ ඒ අගමැතිවරු සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කම ඉතාමත්ම හැබැයි ඔහු සැබෑ ලෙසම නියෝජ්‍ය කතා නායකතුමනි බොහොම නිර්භීතව ඒ එවැනි අවස්ථාවේ බොහොම භයානක අවස්ථාවලදී එතුමාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව එතුමා මේ රට වෙනුවෙන් කැපවෙච්ච නායකයෙක්. ඉතින් දිගින් දිගටම කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතුමාගේ ඒ ක්‍රියාකාරීත්වය, එතුමාගේ ජීවන චරිතය, එතුමාගේ දේශපාලන පරිණතභාවය පිළිබඳව මම හිතන්නේ තවත් අවුරුදු ගණනාවක් යනකම් අපේ දේශපාලන නායකයින් කතා කරයි. ඒ තරමට සුන්දර වූ චරිතයක් නිසා අපි බොහොම ආඩම්බර වෙනවා. අපේ කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එතුමාගේ පුත්‍රරත්නය වන අපේ සහෝදර විදුර වික්‍රමනායක සහෝදරයා පිළිබඳව, අපේ මහජන නියෝජිතයා පිළිබඳව හැමදාම අප වෙනුවෙන් කතා කරන, අපි වෙනුවෙන් පෙනී සිටින නායකෙක්. අන්න එවැනි දරුවෝ නිර්මාණය කරපු ආදරණීය පියාණන් කෙනෙක්. ඒ පියාණන්ට, ඒ කුසස්ත දේශපාලඥයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පවුලේ සියලු දෙනාටම බේරුවල ආසනයේ ප්‍රමුඛ කළුතර දිස්ත්‍රික් ජනතාවගේ ශෝකය මේ අවස්ථාවේදී පුද කර සිටමින් එතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භූමි ස්තුතියි.
ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින අපි ස්මරණය කරන්නේ මේ රටේ හිටපු කෘතහස්ත දේශපාලඥයෙක්, වරක මහජන මන්ත්‍රීවරයෙක්, තවත් වරක නියෝජ්‍ය ඇමතිවරයෙක්, තවත් වරක අමාත්‍යාංශ ගණනාවක් හොබවපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්, පසුව මේ රටේ අග්‍රාමාත්‍ය තනතුරෙන් පිදුම් ලැබපු ශ්‍රේෂ්ඨ චරිතයක් ඇති වීරවරයෙක් ගැන තමයි අපි අද මේ ගුණානුස්මරණය කරන්නේ. එතුමා මේ පාර්ලිමේන්තුවට විශාල ගෞරවයක් අත්පත් කරලා දුන්න නායකයෙක්. ඒ වගේම එතුමා මේ රටට විශාල සංවර්ධන කටයුතුවලට දායකත්වය ලබා දුන්න නායකයෙක්. ඒ වගේම එතුමා මේ රටේ ස්වෛරීභාවය පිළිබඳව, රටේ අනන්‍ය සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව නිර්භීතව තීන්දු තීරණ අරගෙන කටයුතු කරපු නායකයෙක්. එතුමාගේ ජීවන ගමන දෛවෝපගතව වෙනස් වුණයි කියන කාරණය එතුමා බොහොම ළඟින් ඇසුරු කරපු මේ සභාවේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු කතා කරන වෙලාවේදී කියවුණා. එතුමා රයිගම් කෝරළයෙන් බිහිවෙච්ච බුද්ධිමතෙක් උගතෙක් විදිහට රටේ ප්‍රධාන පාසල් ගණනාවකින් අධ්‍යාපනය ලබලා ලින්කන් ඉන් අධ්‍යාපන ආයතනය එංගලන්තේ බැරිස්ටර්වරයෙකු නැත්නම් අධිනීතිඥවරයෙකු වශයෙන් ඉගෙන ගනිමින් සිටින වකවානුවේ තමයි එතුමාට අහම්බෙන් මේ දේශපාලනයට මැදිහත් වීමේ පෙළඹවීම ජනතාව සිදු කරලා තියෙන්නේ. එහෙම නොවුනනම් සමහර වෙලාවට එතුමා අපේ නීති ශාස්ත්‍රයේ දැවැන්ත චරිතයක් බවට පත්වෙන්න ඉඩකඩ තිබුණා. රයිගම් කෝරළේ ඒ වගේ චරිත බිහිවෙලා තියෙනවා. එතුමාට පෙර අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි තමුන්නාන්සල සියලු දෙනාම ණය ගැති නායකයා තමයි ආචාර්ය CWW කන්නංගර මැතිතුමා. එතුමත් මතුක මාසනේ නියෝජනය කරලා එදා යටත් විජිත යුගයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරිපත් වෙලා එතුමාගේ ජීවන වෘත්තිය අතරමඟ නතර කරපු කෙනෙක්. එතුමාත් මේ රටේ ඉතාමත්ම විශිෂ්ට කීර්තිමත් නීතිඥයෙකු බවට පත් වෙමින් සිටපු යුගයක එතුමා කල්පනා කරා මගේ අධ්‍යාපනයේ ප්‍රමාණවත් නැහැ මේ රටට සේවය කරන්න රටේ ජනතාවට අධ්‍යාපනය ලබා දීමේ සුවිශේෂී වැදගත්කම. ඒක නිසා එතුමා මහ විශාල සටනක් කරලා මේ රටේ අද මේ සභාවට පැමිණලා තියෙන මේ පාසල් දරුවන්ගේ ඉඳලා අපි සියලු දෙනාම එතුමාට අපේ ණයගැතිභාවය තියෙනවා. මේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ භුක්ති විඳපු අය විදිහට තමයි අපි ඔක්කොම යම් කිසි මට්ටමකට උගතුන් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම එදා කල්පනා කරන්න ඇති රත්නසිරි වික්‍රමනායක මැතිඳුන් මේ රටේ දේශපාලනය තුළ මහජන නියෝජිතයෙක් වශයෙන් ඒ රයිගම් කෝරළේ ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහජන නියෝජිතයෙකු වශයෙන් මුළු මහත් රටට සේවයක් කරන්න එතුමාට ශක්තිය ධෛර්යය තියෙනවා කියන විශ්වාසය තිබුණ නිසාවෙන් වෙන්නට ඕන ඒ ඉල්ලීම පිළිගන්නට ඇත්තේ. එහෙම නැත්තං ඒ ප්‍රතික්ෂේප කළ යුතුව තිබුණා. නමුත් එතුමාට ආත්ම ශක්තියක් තිබුණා ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න ශක්තිය එතුමාට තියෙනවා කියලා. ඒක නිසා තමයි එතුමා රයිගම් කෝරළේ ජනතාව ඉතාමත්ම ආදරයෙන් සාදරයෙන් වැළඳ ගත්තේ. මටත් එතුමා ආශ්‍රය කරන්න බොහොම ළඟින් අවස්ථා ගණනාවක් එළඹුණා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා නියෝජනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 1980 දශකයේ අග කොටසේ 90 දශකයේ මුල කොටසේ ඉතාමත්ම අසීරු බැරෑරුම් යුගයක් බවට පත් වෙලා තිබුණා. ඒ කාලේ බොහෝ දේවල් වලට එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට බොහෝ නඩු හබවලට පැටලිලා හිටියා. බොහෝ දේවල් ලබා ගන්න අධිකරණයට යන්න සිද්ධ වුණා. බොහෝ දේවල් වෙනුවෙන් පෙනී සිටින්න අධිකරණයට යන්න සිද්ධ වුණා. ඒ වකවානුව කියලා කියන්නේ සිරිමාව බණ්ඩාරනායක හිටපු ගරු අග්‍රාමාත්‍යතුමිය තනි වෙච්ච යුගයක්. ඒ යුගයේ අපි දන්නවා සිරිමාව බණ්ඩාරනායක මැතිනියට ළඟින් ඉඳගෙන උදව් කරමින් එතුමියට පක්ෂය ගොඩගන්න ආධාර කරපු කොටසක් හිටියනම් ඒ පක්ෂය ඇතුලේ ගරු කුමාර වෙල්ගම මැතිතුමනි ඔබතුමත් දන්නවා, චමල් රාජපක්ෂ ගරු මැතිතුමත් දන්නවා, ඒ ප්‍රමාණය අතේ ඇඟිලි ගණනට වැඩිය නෙවෙයි, ඊට අඩු ප්‍රමාණයක් හිටියේ. ඒ ඉන්න වකවානුවේ තමයි එදා ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණියත් එක්ක බොහොම ළඟින් කටයුතු කරමින් ඒ පක්ෂය ගොඩ ගැනීමේ මහ බැරෑරුම් කටයුත්තට රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කරගහලා හිටියේ. මේ වකවානුවේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මටත් එතුමා මුණ ගැසෙන්නේ. විශේෂයෙන්ම නීතිඥ වෘත්තියේ සමාජිකෙක් විදිහට එදා බණ්ඩාරනායක මැතිනියට එදා පක්ෂයට තිබුණු නඩු කටයුතු වලට සහභාගී වීම සඳහා බොහෝ අවස්ථාවල් වලදී මටත් ආරාධනා ලැබුණා. එදා මට මතකයි නිමල් ශ්‍රීපාද සිල්වා අපේ දරු ඇමතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීති කටයුතු වලට ඉතාමත්ම ළඟින් කටයුතු කළා. ඒ වගේම බොහොම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ජනාධිපති නීතිඥ එච්.එල්.ඩි. සිල්වා මැතිතුමා තමයි මේ නඩු කටයුතු සම්බන්ධව වැඩි වශයෙන් කටයුතු කරේ. මේ වකවානුවේ තමයි සිරිමාව මැතිනියත් සමග මටත් මුණගැහෙන්න කීප වතාවක්ම රත්නසිරි වික්‍රමනායක මැතිතුමා. පස්සේ කාලේ බොහොම ළඟ ඇසුරක් අපේ තිබුණා. විශේෂයෙන්ම මට මතකයි 1994 එතුමා අමාත්‍යවරයෙක් වුණාට පස්සේ ඒ රජයේ හිටපු ප්‍රබලතම ඒ රජය නිර්මාණය කරන්න දායක වෙච්ච අමාත්‍යවරයෙක් වගේම අමාත්‍යවරයෙක් විදියට පත් වුණාට පස්සෙත් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න පක්ෂය ආරක්ෂා කරන්න බොහොම කැපවීමෙන් කටයුතු කරපු නායකයෙක් විදිහට අපි කවුරුත් දන්නවා. ඒකම අපි පිටින් ඉඳන් දැකපු දේ තමයි එදා හිටපු ගරු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය යම්කිසි දේශපාලන කාරණයක් පිළිබඳව අවවාදයක් උපදේශයක් ගත්තනම් වඩාත්ම ළඟින් ඉඳන් වැඩිම විශ්වාසයක් ඇතුව එවැනි අවවාදයක් උපදේශයක් ලබා ගත්තේ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගෙන් කියන කාරණය අපි හොඳාකාරව දන්නවා. එකම පස්සේ කාලේදී 1997 දී වගේ කාලයේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි එතුමා බොහොම ළඟින් මට ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවේ සභාපතිවරයා විදියට මම කටයුතු කරපු කාලේ එතුමා පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය සභාපති තනතුර මට මතක විදියට දරමින් ඒ පක්ෂයේ කටයුතු පිළිබඳව පක්ෂ ව්‍යවස්ථාව පිළිබඳව ඒ වගේම පක්ෂ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අපි බොහොම ළඟින් ඉඳලා ඇසුරු කරමින් ඒ කටයුතු එදා අපි සිද්ධ කරා. ඉතින් එතුමාගේ නායකත්ව ගුණය දේශපාලන පක්ෂ ભેදයකින් තොරව මිට පෙර සඳහන් කරා වගේ අපිට මතකයි මේ පාර්ලිමේන්තුවෙත් එතුමා අදහස් ප්‍රකාශ කිරීමට නැගිටපු වෙලාවක කවදාවත් එතුමාට බාධා කරන්න මේ පාර්ලිමේන්තුවේ කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. එතුමා ඒ තත්ත්වයට පත් වෙලා තිබුණේ එතුමා පිළිබඳව ඒ නායකත්ව ගුණාංග එතුමාගේ තිබුණ ඍජු ගතිය ප්‍රතිපත්ති ගරුක භාවය ඉවසීමේ ගුණය අන් අයට ආක්‍රෝෂ පරිභව නොකිරීම විවේචන එල්ල නොකිරීම මේ වගේ මහ ගුණාංග බොහොමයක් එතුමාට තිබුණ නිසා එතුමාට බොහොම ගෞරවයක් මේ සභාවේදී තිබුණා. මට මතකයි එක් අවස්ථාවකදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2007 නොවැම්බර් මාසේ 14 වෙනිදා එදා මේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා මම යම් හේතුන් මත මේ විපක්ෂයේ ගිහිල්ලා අසුන් ගත්තා. එදා මම පක්ෂයකට නෙවෙයි ගියේ, මම විපක්ෂයේ ගිහිල්ලා ස්වාධීනව මන්ත්‍රීවරයෙක් විදියට වාඩි වුණ දවසේ ඒ එදිනම හවස මම ගෙදර ගිහිල්ලා පැය දෙකක් යන්නට කලින් මගේ නිවසට මුලින්ම මා මුණ ගැසෙන්නට ආවේ එතුමා තමයි. මේ රටේ අග්‍රාමාත්‍යවරයා විදියට එතුමා මගේ නිවසට ඇවිල්ලා එතුමා බොහොම කනගාටු වුණා. එතුමා කියපු එක් කාරණයක් ගැන විතරක් මම සඳහනක් කරනවා. එතුමා ඒ අවස්ථාවේදීත් මම ආණ්ඩු පක්ෂයේ ඉඳලා විපක්ෂයට ගියපු කාරණය පිළිබඳව එතුමා අග්‍රාමාත්‍යවරයා විදියට මට කිව්වේ ඔබතුමාගේ තීරණය පිළිබඳව මම කිසි විවේචනයක් කරන්නේ නැහැ. ඔබතුමා හැමදාම හෘද සාක්ෂියට එකඟව දේශපාලනය තුළ කටයුතු කරපු කෙනෙක් නිසා ඔබතුමාගේ තීරණය වෙනස් කරන්න නෙවෙයි මම ආවේ. ඒ පිළිබඳව මට තියෙන කනගාටුවක් ඔබතුමා අපේ පක්ෂේ දාලා යෑම පිළිබඳව. අපේ උදවිය ඔබතුමාගේ සේවය අගේ නොකිරීම පිළිබඳව මම අවංකවම කනගාටු වෙනවා කියන කතාව තමයි එදා කිව්වේ. ඒක එතුමා බොහොම හෘද සාක්ෂියට එකඟව කරපු කතාවක් කියලා මට තේරුණා. ඉතින් එතුමා අපි මොන දේශපාලන පක්ෂයේ හිටියත් ඕනම කාරණයක් සම්බන්ධව එතුමත් එක්ක අපිට මිත්‍රශීලීව කතා කරන්න හැකියාව තිබුණා. එතුමා කවදාවත් කෙනෙක් අසන්තෝෂයට පත් කරලා යවන පුරුද්දක් එතුමාගේ තිබුණේ නැහැ. එතුමාට ඉටු කළ හැකි ඕනම ඉල්ලීමක් ඉටු කරලා දෙනවා වගේම ඉටු කළ නොහැකි ඉල්ලීමක් සම්බන්ධව බොහොම මිත්‍රශීලීව ඒක පැහැදිලි කරලා දීලා කෙනෙක් අසතුටට පත් කරන්නේ නැතුව ආපසු යවන ගුණාංගයක් එතුමා ළඟ තිබුණා. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෝ අපේ රටේ බිහි වෙලා තියෙන 40ක් වගේ කුඩා ප්‍රමාණයක්. ඉතින් ඒ අතරට ගැනෙන නායකයේ රටට අහිමි වීම රටේ අභයෝගයක් විදියට තමයි අපි දකින්නේ. එතුමාගේ ඉවසීමේ ගුණය, එතුමාගේ ඍජුභාවය පිළිබඳව අපේ මැති අමතුරු බොහෝ දෙනෙක් එතුමාගේ පුත්‍ර රත්නය ගැන කතා කළා. ගරු විදුර වික්‍රමනායක මැතිතුමා ගැන, රත්නශ්‍රී වික්‍රමනායක මැතිතුමන්ට තරමටම ඉවසීමේ ගුණය නැති වුණාට අපි දන්නවා එතුමා බොහොම ඍජුව, අවංකව රටට ආදරයෙන්, පක්ෂයට ආදරයෙන් දේශපාලනය කරන නායකයෙක් විදියට අපි එතුමාව අගය කරනවා. ඒ එතුමාගේ ඉවසීමේ ගුණය වැඩිය කතා නොකරන එක, බොහොම කෙටියෙන් එක වචනයකින් දෙකකින් උත්තරයක් දීලා ඍජු ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ ගුණය. කෙනෙකුට අවවාදයක් වුණා දෙවෙනි වතාවක් දෙන්නේ නැහැ කවදාවත්. අපි දන්න තරමට එක වතාවක් තමයි කියන්නේ, දෙවෙනි වතාව කවදාවත් එතුමා වචන නාස්ති කරගන්නේ නැහැ. ඒ වගේ ඒ ගුණාංග ගැන කතා කරනකොට සමහර වෙලාවට මට මතක් වෙනවා මේ සභාවේ අපේ හිටපු කතානායකතුමා ගරු චමල් රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේ හොඳ ඉවසීමේ ගුණයක්, ඉවසීමේ ශක්තිය තියෙන ගුණයක් තියෙනවා කියන කාරණේ මම හිතනවා මතක් කරන එක සාධාරණයි කියලා. එතුමත් වැඩිය කතා කරන්නේ අවවාදයක් ගෙදර කෙනෙකුට වුණත් මම දන්නවා එකවතාවයි දෙන්නේ, දෙවතාවක් නම් දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රතිපත්ති ගරුක දේශපාලඥයෙක්ගේ ගුණ ස්මරණය කරන වෙලාවේ අපිටත් එතුමා පිළිබඳව යම් අදහසක් ප්‍රකාශ කරන්න, අපේ හිතේ තියෙන ගෞරවය, අපේ හිතේ තියෙන ඒ භක්තිය මේ සභාවේ ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම සතුටට කාරණයක් විදිහට අපි දකිනවා. එතුමාගේ ඒ ගෙන ගිය ආදර්ශමත් දේශපාලන වැඩපිළිවෙල නොකඩවා තවදුරටත් ඉදිරියට ගෙන යන්න එතුමාගේ පුත්‍ර රත්නයට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අප අතරින් වියෝ වුණ ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.